ඔව් දැන් අපි අභිනය කියන මාතෘකාව යටතේ අභිනයන් හතරක් ඒ කියන්නේ චතුරාවිධ චතුර් අභිනයන් හතරක් ගැන අපි කතා කරනවා චතුර්විධ අභිනයන් පිළිබඳව. එතකොට මේකෙන් දැන් අපි අභිනයන් දෙකක් පිළිබඳව කතා කරලා ඉවරයි රවින්ද සර්. ඒ තමයි වාචික අභිනය සහ ආංගික අභිනය කියන අභිනය. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ සාත්වික අභිනය කියන අභිනය ගැන. හැබැයි මේ සාත්වික අභිනය කියන කතා කරන්න කලින් රවින් සර් මගෙත් එක්ක මේ අද උදේ එනකොට කතා කරා හරි ලස්සන අපූරු සිදුවීමක් රවින් සර්ට වෙච්ච. ඉතින් මම කිව්වා සර් අපි මේ සිදුවීම පොඩ්ඩක් අපේ දරුවන්ටත් ඉදිරිපත් කරමු කියලා. ඉතින් මම ආරාධනා කරනවා අපේ රවින් සර්ට තමන්ගේ අත්දැකීම මේ දරුවන් එක පොඩ්ඩක් බෙදා ගන්න කියලා.
ඔව් මේක පොඩ්ඩක් හොඳින් අහගන්න. ඊට පස්සේ අපි පාඩමට එමු. මීට හරියටම අවුරුදු 14කට පෙර සිදුණු සිදුවීමක් මේක. දවසක් දෙකක් තිස්සේ හොඳටම වහිනවා. අකුණු ගහනවා. මේ මහා වැස්ස එක්ක මම ගියා හවස කඩේට. ගෙදරට ඕනි බඩමුට්ටු ටිකක් ගේන්න. ඒ යනකොට මට ඉස්සරහින් පොඩි ළමෙක් තුරෝරු කරගෙන හීතලට ගුලි කරගෙන ගෑනු කෙනෙක් යනවා කඩේ පැත්තට. මමත් වේගයෙන්ම ඒ ගෑනු කෙනා පිටිපස්සෙන් ගියා. වතුර වලවල් පිරීලා ගංගාවල් වෙලා. ගංගාවල් තවත් විශාලව ප්‍රදේශයකට පැතිරිලා. ඒ තරමටම වහිනවා. ඔය අතරෙම වැස්ස එන්න වැඩි වුණා. පාර පුරාම මීදුම්. කිසි දෙයක් පේන්නේ නැහැ. ඔය අතර ඈතින් තද එලියක් සහිතව විශාල ලොරියක් ආවා. එක පාටම හෝන් එක ගැහුවා. හෝන් එක ගහනවත් එක්කම හිතා ගන්න බෑ. මේ ලොරිය මේ අම්මවයි දරුවවයි දෙන්නම යට කරගෙන කඳ පල්ලෙහාට පෙරළුණා. මම කෑ ගහගෙන එතෙට දිව්වා. දුවලවරා බලුවා. බලනවත් එක්කම අර අම්මගේ කකුල් දෙක අර ලොරියට යට වෙනා කීතු කීතු වලට කැඩිලා ගිහිල්ලි වරා. හරියට අර කෙසෙල් කොටයක් මොකකට හරි යට වුණාට පස්සේ රොසැල් වෙලා තියෙනවා වගේ අර කකුල් දෙක දනිස්සෙන් වෙන් වෙලා. මම සිහිසුන් වෙලා බලාගෙන හිටියා. එක පාටම මම දැක්කා පොඩි කළු පාට කොටසක් දඟලනවා වගේ. මම ලං වෙලා බැලුවා. බලනවත් එක්කම අනේ දෙයිනි අර අම්ම වඩාගෙන හිටිය අර පොඩි ළමයා. ඒ ළමයාගේ ඔළුව පොඩි වෙලා නහර වැල් එළියට ඇවිල්ලා. දුවගෙන ආවා අර කඩේ හිටපු මුදලාලි. ඇවිල්ලි වෙරා එක පාටම ඇහිඳ ගත්තම් රතු පාට වෙස මස් කෑල්ලා. අතන හරම් බලනකොට දෙයිනි අර පුංචි ළමයාගේ හදවත තවම ගැහෙනවා. මම ඉක්මනින් වටපිට බැලුවා. හැම තැනම ලේ විලක්. මේ අම්මා විලාප තියෙනවා. විලාපත් එක්ක අර ළමයාගේ කෑලි ඇහිඳින්න යනවා බඩ ගගා ඇද්දි අර වතුරත් එක්ක. වතුර තනි කරම රතු පාට වෙලා. මේ විලාපේ වැඩි වෙලාවක් ඇහුන්නේ නැහැ දරුවනි. මේ පුංචි පැටියාගේ අම්මගේ දැඟලිල්ල අවසන් වුණා. අවසන් වෙලා. එහෙම හිට ඇස් දෙක පිය වුණා. මම ඉක්මනින් අර අම්මගේ මල්ල දිගහැරලා බැලුවා. දෙයියනි අර පුංචි දරුව කකා හිටපු බනිස් කෑල්ලක කෑල්ලකුයි ඒ ළමයා බිබී හිටපු කිරි බෝතලේ කොටසකුයි විතරයි ඉතුරු වෙලා තිබුණේ.
ගොඩක් ස්තුතියි රවින් සර්. ඉතින් ඉතාමත් සංවේදී කතාවක් තමයි එතුමා විසින් ඉදිරිපත් කරේ තමන්ගේ අත්දැකීමක් විදිහට. ඉතින් ඒ කතාව අහපු මගේ හදවත තාම ගැහෙනවා. ඒ තරමට දරුවනේ රවින් සර්. ඒ කතාව මගේ හදවතට වැදුනා. එතකොට මේ කතාව අහගෙන ඉන්නකොට මගේ ඇඟේ තිබ්බ මේ මුළු ශක්තියම මම මේ වැලමිටට අරගෙන මුළු ඇඟම දරදඩු කරගත්තා. ඒ විතරක් නෙවෙයි මගේ රෝම ඍජු වුණා. රෝමෝද්ගමණි වුණා. මයිල් කෙළුම් වුණා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ විවිධ අභ්‍යන්තරික ක්‍රියාවලින් රාශියක් මගේ ශරීරය ඇතුළේ වුණා. ඒ වගේම තමයි මම දන්නවා මේක අහගෙන ඉන්න මගේ දරුවන්ටත් ඒ හැඟීම ඒ ආකාරයෙන් දැනෙන්නට ඇති. මූණ රතු වෙන්නට පුළුවන්. ඒ වගේම කේන්තියක් එන්නට පුළුවන් අර වාහනේ රියදුරු මහත්තයා පිළිබඳව. ඒ වගේම දුකක් ආදරයක් අනුකම්පාවක් ඇති වෙන්න පුළුවන් අර අම්මා පිළිබඳව. අවසානයේ අර බනිස් කෑල්ල ඊට පස්සේ කිරි බෝතලේ කොටස මතක් වෙනකොට අපි දරුවා පිළිබඳව දැඩි සෙනෙහයක් අපි හදවත තුල ජනිත වෙනවා නොඅනුමානයි. ඉතින් මෙන්න මේ වගේ දැන් ඔය පෞද්ගලික සිදුවීමක් නෙවෙයි විදිහට කිව්වේ. හැබැයි වේදිකා නාට්‍යවලදීත් ආදරණීය දරුවනේ ඔය විදිහටම අපි අපේ හැඟීම් අවස්ථාවන් ඉදිරිපත් කරන්නට ඕනි. එතකොට පෞද්ගලික ජීවිතයේදී නම් අපිට මේ හැඟීම් මං කිව්වේ දැන් මගේ හදවත තාම ගැහෙනවා. ඒ වගේම තමයි මගේ ඇඟ දරඳඩු කරගත්තා මම. දාඩිය දාන්න පටන් ගත්තා. මෙන්න මේ දේවල් નિરાයාසෙන, يعني ඉබේම සිද්ධ වෙන දේවල්. අපේ හදවතට මොන හරි දෙයක් දෙනුනම ඉබේම සිද්ධ වෙන දේවල්. ඒ වගේම තමයි වේදිකාවක් උඩට ගියාට පස්සේ අපි මේක નિરાයාසෙන්ම තමයි ඉදිරිපත් කරන්න
ඕනේ.
ආයාසයක්
දරන්න නැතුව.
ඔව්. එතකොට මෙන්න මේක ගැන හොඳට හිතනකොට අපිට අපේ සාත්‍තික අභිනයත් කොටස් කීපයකට වෙන් කරලා ගන්න පුළුවන්. මේ තමයි සාත්‍තික අභිනය. සාත්‍තික අභිනය කියලා කියන්නේ එතකොට දරුවනේ චිත්තයේ ඇතිවන, එහෙම නැත්නම් හදවතේ ඇතිවන යම්කිසි හැඟීමක්, එහෙම නැත්නම් යම්කිසි භාවයක් මූණ කර්ණ කොටගත් ශරීරයෙන් ප්‍රේක්ෂකයා වෙතට ගෙන යෑම. දරුවනේ ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන යම්කිසි හැඟීමක්, එහෙම නැත්නම් භාවයක් මූණ කර්ණ කොටගත් ශරීරයෙන් ප්‍රේක්ෂකයා වෙතට ගෙන යෑම තමයි අපි සාත්‍තික අභිනය කියලා ගන්න. එතකොට රවීන්ද්‍ර සර් මේ සාත්‍තික භාවයන් කොටස් 8ක් අපිට හම්බ වෙනවා අපේ
නාට්‍ය ශාස්ත්‍රයේ වර්තමුණි හඳුන්වලා දීලා තියෙනවා.
හඳුන්වනකොට එතකොට අපි බලමු මොනවද 8 කියලා කොටස්. ස්තම්භ. ස්තම්භ කියලා කියන්නේ මම අර කියෝ වගේ ශරීරයේ දරඳඩු වීම. ඊට පස්සේ රෝමාංච. රෝමාංච කියලා කියන්නේ රෝම උද්ගමනය. ඊට පස්සේ වේපතු. වේපතු කියලා කියන්නේ ඇඟ වෙව්ලීම. සොරබංග. සොරබංග කියලා කියන්නේ හඬ බෙදීම. ඊට පස්සේ සුවේද. සුවේද කියලා කියන්නේ දරුවනේ දහඩිය දැමීම. අශ්‍රු. අශ්‍රු කියලා කියන්නේ කඳුළු ගැලීම. වයි වර්ණ සමේ පැහැ වෙනස් වීම. ඊට පස්සේ ප්‍රලය. ප්‍රලය කියලා කියන්නේ මේ සියල්ලේම අවසානය සිහි මුර්ජා වීම. එතකොට මෙන්න මේ දේවල් එක්ක අපිට එදිනදා ජීවිතයේදී අපිට මෙන්න මේ හැඟීම් නිතර පිට කරන්නට සිද්ධ වෙනවා. හැබැයි වේදිකාවට යනකොට වේදිකාවේදී නළුවා මේක ආයාසයෙන් තමයි කරන්නේ. මේක નિરાයාසෙන් නළුවට ලැබෙන දෙයක් නෙවෙයි. මොකද මේක පිටපතේ තියෙන විදිහට අපි ඉදිරිපත් කරන්නට ඕනේ. එතකොට නළුවා හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව සහ හොඳ සමාරෝපයකින් යුතුව මේ පිටපත හොඳින් අධ්‍යයනය කරලා ඉදිරිපත් කරේ නැත්නම් මේ භාවයන් ප්‍රේක්ෂකයට ලබා දීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට දරුවනේ සාත්‍තික අභිනය කියන එක නළුවා හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් යුතුව තමන්ගේ ශරීර අභ්‍යන්තරයේ ඇතිවෙනා උභාවයන් හැඟීම් මූණ කර්ණ කොටගත් ශරීරයේ මගින් නළුවා විසින් ප්‍රේක්ෂකයට ඉදිරිපත් කිරීම තමයි අපි හඳුනා ගන්නේ.
ඔව්, ඒ කොටස් 8ම එකතු කරලා ඉවරයි. පොඩි සාරාංශයක් කරන්නම් මම. එතකොට දරුවනේ මේ ස්ථායි භාවයන් 8ක් ගැන තමයි, ඒ කියන්නේ සාත්‍තික අභිනය මුල් කරගෙන කොටස් 8ක් පිළිබඳව තමයි සෙලස පැහැදිලි කරේ. දැන් අපි කියමුකෝ බය කියන සංකල්පය. බය කියන සංකල්පය ඇති වුණාට පස්සේ අපි තුල අපිට ওই කොටස් ටික ඔක්කොම වෙනවා. මොකද වෙන්නේ? ඇඟ දරඳඩු වෙනවා. ඒ කියන්නේ රෝම උද්ගමනය වෙනවා. ඒ කියන්නේ මයිල් කෙනින් වෙනවා කියලා කියන්නේ අපි නේද? එහෙම වෙනවා. ඊට පස්සේ කටහඬ බිඳෙනවා. වචන කියා ගන්න බැරි වෙනවා අපිට. වෙන මොකවත් ඕනේ නැහැ. බල්ලෙක් පන්නගෙන එනවා කියලා හිතන්නකෝ. අපිට වෙන දේවල් හිතන්න. ඔය එක වෙන දේවල් ටික තමයි මේ කියන්නේ. අපිට කකුල් දෙක පැටලෙනවා, දුවා ගන්න බැරි වෙනවා, වචන කතා කර ගන්න බැරි වෙනවා. ඔන්න කටහඬ බිඳෙනවා. දාඩිය දහනවා. ඊට පස්සේ මූණ රතු වෙනවා, කඳුළු වෙනවා නේද? ඒකම අවසානයේ වෙන්නේ මොකද්ද? අපිට සිහිය නැතුව වැටෙන එක තමයි වෙන්නේ. එතකොට මෙන්න මේ බය කියන ස්ථායි භාවය ඇති වෙද්දී මේ කියන බරතමුනි පඬිවරයා හඳුන්වලා දීපු අර ස්ථායි භාවයන් 8ම ඒකට සම්බන්ධ වෙනවා. මේ 8ම නළුවා විසින් මොකද කරන්නේ? තමන්ගේ ආයාසයකින් යුතුව මේක මගේ කරගෙන, තමන්ගේ කරගෙන මොකද කරන්න ඕනි? ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න ඕනි. ඒක තමයි අසේලස පැහැදිලි කරේ. සාත්‍තික අභිනයේදී චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන අභ්‍යන්තරික මනෝභාවයන් ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම, ඒක මූණ මූලික කරගෙන තමයි සිද්ධ වෙන්නේ. මුහුණෙන් තමයි මේ සියලුම දේවල් අපට පේන්නේ. එතකොට මුහුණ මූලික කරගෙන ඉදිරිපත් කිරීම තමයි දරුවනේ සාත්‍තික අභිනය කියලා හඳුන්වන්නේ.
ඔව්. රවින් සර් දැන් අපි කතා කරා අභිනයන් 4ක් අතරින් 3ක් පිළිබඳව. තව අපිට ඉතුරු වෙලා තියෙනවා
ආහාරය
අභිනය ගැන. අපි ඉක්මනින් දරුවන්ට පැහැදිලි කරමු මේ ආහාරය අභිනය කියන්නේත් මොකක්ද කියලා.
ඔව්. දැන් පුතේ ඔයගොල්ලෝ හඳුනාගත්තා ආංගික අභිනය, වාචික අභිනය සහ සාත්‍තික අභිනය කියන අභිනයන් 3ම පැහැදිලි කරගත්තා. මේ 3ම මිනිසෙක් විසින් උපතින්ම අරගෙන එන දේවල්. ඒ කියන්නේ අපේ කටහඬ කියන දේ අපි අරගෙන එනවා උපතින්ම. ඒ වගේම තමයි අතපය චලනය කරන්න පුළුවන් හැකියාව අපි උපතින් අරගෙන එනවා. ඒ වගේම තමයි සාත්‍තික භාවයන්. කවුරු හරි බැන්නට පස්සේ, රැව්වට පස්සේ, තරවටු කෙරුවට පස්සේ අපිට වේදනාව කියන දේ, එතකොට සතුට, දුක, සතුට, වේදනාව මේ සියලු දේවල් අපට දැනෙනවා. මේක සාත්‍තික අභිනය. එතකොට මේ 3ම නළුවෙක් සතු අභිනයන්. මෙන්න මේ අපේ නාට්‍ය උළලයක් ගත්තට පස්සේ හොඳම නළුවාට හිමි සම්මානය ලබා ගන්නයි කියලා ඉවරා දෙන්නේ මෙන්න මේ අභිනයන් තුලේ තියෙන ප්‍රවීණත්වයේ මත. ඒ කියන්නේ කොයිතරම් දුරට මේ ආංගික අභිනය හසුරවනවද, සාත්‍තික අභිනය හසුරවනවද, වාචික අභිනය හසුරවනවද නළුවෙක්. මේ අභිනයන් 3 හසුරවන ස්වභාවය අනුව තමයි ඔහුට හෝ ඇයට හොඳම නළුවාට එහෙම සම්මානය හෝ නිලියට එහෙම සම්මානය ලැබෙන්නේ. එතකොට පුතේ මේ තුන විතරක් අපට රංගනයේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නළුවව මේ අභ්‍යන්තරික මනෝභාවයන් එළියට දැමීමේදී බාහිරින් තව කොටසකුත් එකතු වෙනවා. ඒක තමයි අපි හඳුන්වන්නේ ආහාරය අභිනේ කියලා. දැන් මම කියන්නම් මේ බාහිරින් එකතු වෙන දේවල්. නළුවට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙනවා. රඟපාන්න භාණ්ඩ අවශ්‍ය වෙනවා. නළු නිලියන් ඒ විදිහට වෙස් වලා ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ චරිතයට අවස්ථාවට ගැලපෙන ආකාරයට පසුබිම සකස ගන්න වෙනවා. ඒ වගේම තමයි ගෘහස්ථ වේදිකාවට මේ රංගය කොටු වුණාට පස්සේ අපට ආලෝකයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ කොටස් සියල්ලට අපි කියනවා පුතේ අනුශාංගික කලාවන් කියලා ඉවරයි. ඇඳුම් පැළඳුම් වලට අපි කියනවා රංග වස්ත්‍රාභරණ කියලා. ඒ කියන්නේ වෙස්වලා ගැනීම අංග රචනය හරහා කරන දේවල් වලට කියනවා අංග රචනය කියලා ඉවරයි. ඒතොර රංග බාන් ඒ කියන්නේ නළුලිය රංගනය සඳහා අතට ගන්න දේවල් වලට කියනවා රංග භාණ්ඩ. එතකොට පසුතල නිර්මාණ පසුබිම සකසන විදිහට කියනවා පසුතල නිර්මාණ කියලා. රංගාලෝකය කියලා කියනවා ආලෝකයේ සඳහා. එතකොට මෙන්න මේ කොටස් ටිකත් මේ කොටස් ටික ඔක්කොටම අපි කියනවා අනුශාංගික කලාවන් කියලා. එහෙනම් නළුවාගේ බාහිර සමාරෝපය ඇතිකරලීම සඳහා මේ බාහිර කොටස් ටික අත්‍යවශ්‍ය වෙනවා රංගනයක් ඉදිරිපත් කරන්න. රංගනය 100%ක් සම්පූර්ණ වෙන්න නම් අර ආංගික වාචික සාත්වික කියන අභිනයන් තුන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අර බාහිරින් එකතු වෙන සියලුම කොටස් ටිකත් අයිති වෙනවා. මේ කොටසුත් නැවත කොටස් තුනකට බෙදලා තියෙනවා බරතමුනි පඬිවරයා අසේලස.
අපිට බරතමුනි පඬිවරයා මේ ආහාර්‍ය අභිනේ කොටස් තුන විදිහට වේශභූෂණය කියලා කියන්නේ දරුවනේ ඇඳුම් සහ පැළඳුම් නේද සර්? ඇඳුම් සහ පැළඳුම් තමයි වේශභූෂණය කියලා හඳුනා ගන්න. ඊට පස්සේ අංග රචනය විදිහට හඳුනාගන්නේ මේ නළුවාගේ බාහිර ස්වරූපය වෙනස් කිරීමට යොදන මේකප් එක අංග රචනය කියලා කියන්නේ අපි. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට පුස්ත කියලා කියන්නේ රවීන්ද්‍ර සර් නළුවා තමන්ගේ රංගනය සඳහා යොදා ගන්නා රංග භාණ්ඩ වලට. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ කොටස් තුන වෙන් කරලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.
ඔව් දරුවනේ, දැන් ආහාර්‍ය අභිනය සම්පූර්ණ වුණා. මේ අභිනය සම්පූර්ණ වුණාට පස්සේ තමයි නළුවගේ රංග කාර්යය කියන එක සම්පූර්ණ වෙන්නේ. දැන් අපි අද පාඩමින් ඉගෙන ගත්තා පුතේ අභිනය කියන්නේ මොකද්ද, අභිනය කොටස් මොනවද, ඒ අභිනයන් පිළිබඳ විස්තරයක් ඔබ ඉගෙන ගත්තා. නැවත අපි මතක් කරොතින් අභිනය කියලා කියන්නේ යම් කිසි කතා පුවතක් සිදුවීමක් අවස්ථාවක් වේදිකාවක් මත සිට නළු නිලියන් විසින් ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම, ඉදිරියේ දැක්වීම, වෙතට පැමිණවීම කියන සංකල්පය තමයි අභිනය කියලා කියන්නේ නළුවගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍ය. මේකේ කොටස් හතරක් තියෙනවා. ඒ කොටස් හතර අපි චතුර්විධ අභිනයන් විදිහට හඳුන්වනවා. ඒක තමයි සේලස
වාචික අභිනය, ආහාර්‍ය අභිනය, ආංගික අභිනය සහ සාත්තික අභිනය කියන අභිනයන් හතර.
ඒකෙන් අපි ආංගික අභිනය බෙදුවා කොටස් තුනකට, අංග, ප්‍රත්‍යාංග සහ උපාංග. අංග අභිනය කියලා කියන්නේ අංග, ප්‍රත්‍යාංග සහ උපාංග මගින් කතා පුවත අවස්ථාව ප්‍රේක්ෂකයා වෙත රැගෙන යෑම. වාචික අභිනය ගත්තට පස්සේ භාෂණ 8ක් හරහා විස්තර කරා. එතකොට වාචික අභිනය කියන්නේ නාට්‍ය තුල තියෙන දෙබස් ගීත හරහා කතා පුවත ප්‍රේක්ෂකයා වෙත රැගෙන යෑම. සාත්වික අභිනය කියලා කියන්නේ සාත්වික භාවයන් 8ක් නාට්‍ය ශාස්ත්‍රයේ විස්තර කරා. ඒ 8 හරහා එහෙම නැත්නම් චිත්තඅභ්‍යන්තරක හැඟීම් මනෝභාවයන් ප්‍රේක්ෂකයා වෙතට රැගෙන යෑම. මේ කොටස් තුනම අපි හඳුන්වන නළුවා සතු අභිනය නළුවාගේ උපතේ සිට රැගෙන එනවා කියලා. රංගය සම්පූර්ණ වීමට නම් පිටතින් එන කොටසක් විදිහට ආහාර්‍ය අභිනයත් අපට අවශ්‍ය වෙනවා. එහෙනම් ආහාර්‍ය අභිනයත් නැවත කොටස් තුනකට බෙදලා තියෙනවා. වේශභූෂණ, අංග රචනය සහ පුස්ත කියන කොටස් තුන. එතකොට මෙන්න මේ විදිහට තමයි අභිනය කියන සංකල්පය පිළිබඳ ඔබට පැහැදිලි කරන්න පුළුවන් වුණේ. දැන් පැහැදිලි ඇති කියලා ඉවරලා හිතනවා. දැන් ඔබට දෙනවා දරුවනේ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න වෙනවා මේ පාඩම ඇසුරෙන්. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස අභිනය යන සංකල්පය විස්තර කරන්න. අභිනය යන සංකල්පය විස්තර කරන්න. 1.2 චතුර්විධ අභිනයන් නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. චතුර්විධ අභිනයන් නම් කර කෙටියෙන් පැහැදිලි කරන්න. 3. කොටස ඔබ නරඹන ලද නාට්‍යයක අභිනය භාවිතා කර තිබූ ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න. හොඳයි දරුවනේ.
ආයිබෝන්.